ಪಿಪ್ಪುನು ಮಲೇರುವ ಇಮಲದ ನೀದೋ, ಪಿಪ್ಪುನು ಮಲೇರುವ ಇಮಲದ ನೀದೋ, ಮಲಕಿದುವೇನು ಹೆಡರುವ ಬಲನ್ನಿವ, ಹೆಡರುವ ಬಲನ್ನಿ ಪಾತಿಬೆರಿ ಕಮ ಮುತುಮಾಲ ಹತಂಗಿ, ನೆತಿಬೆರಿ ಕಮ ಮುತುಮಾಲ ಹತಂಗಿ, ಕಡುಲ್ಲ ಪೆನೈ ನುಂಬ ಅತ ಕರ ಲನದಾ, ನುಂಬ ಅತ ಕರ ಲನದಾ.
හොඳයි ආදරණීය දුවේ පුතේ, අපේ අසහාය ගායිකාව නන්දා මාලිනියන් ගායනා කරපේ ගීතේ දෙනුනේ දරිද්‍රතාවයෙන් පෙරී හැබැයි රූමත් දියණියක්. දුප්පත් කමත් එක්ක රූමත් බව කියන්නේ ඇත්තටම සාපයක්. එහිමයි මේ සමාජයේ සමාජගත වෙලා තියෙන ස්ත්‍රියට. හැබැයි ගීත මෝපසාං මේක අමුතු දැක්මක් විදිහටයි අපිට දෙන්නේ. මං කැමති මේ වෙලාවේ ඔගලන්ට මේ අපේ විභාගයට ලියන්න සූදානම් වෙන දරුවන්ට මේ කෙටි කතාවේ තියෙන අවස්ථා සහ සිද්ධි නිරූපණය ගැන මතු කරලා පොඩි කරුණු කිහිපයක් කියලා දෙන්න. ගීත මෝපසං පළවෙනියටම මේ කෙටි කතාව පටන් ගන්නේ ප්‍රථම පුරුෂ දෘෂ්ටි කෝණයෙන්. ඔහු ඈ කියලා මැටිල්ඩාගේ චරිතය සංගවා තබනවා. ඈ ඌ කලී කියලා තමයි පටන් ගන්න. එතකොට මේ ඉපදිලා තියෙන්නේ ඇය දෛවයේ සරදමකින්, දෛවයට වැරදිලා. හැබැයි ඉතාමත්ම රූමත්. මේ ප්‍රංශ සමාජයේ තිබුණා ධනවත් සහ නිර්ධන කියලා පන්ති දෙකක්. ඒක අදටත් එහෙමමයි. ඉහළ පැලැන්තියේ ඉන්න අය අදි සුඛෝපභෝගීව, අපේ උදේනි මැඩම් මතක් කරා, තිරරේදී කොහොමද භාවිතා කරලා තියෙන්නේ, කොහොමද භාවිතා කරන ආහාර පාන සහ ඔවුන්ට අතවැසියන් සලකන ආකාරය, ධනපති පැලැන්තියේ ගෙහෙනු අල්ලාප සල්ලාපේ යෙදෙන හැටි, ඔවුන්ගේ හාව භාව ලීලාවන්, ඇඳුම් පැළඳුම්, පිරිමි පක්ෂයේ වෙනම ඉඳගෙන ඔවුන්ගේ අල්ලාප සල්ලාපේ යෙදෙන හැටි, ඉතාමත්ම විචිත්‍රවත්ව මේ කතුවරයා මේ පොතේ මේ කෙටි කතාවේ අන්තර්ගත කරලා තියෙනවා. මම මේකේ පළවෙනි අවස්ථාව ප්‍රබලම අවස්ථාවක් විදිහට, පළවෙනි අවස්ථාව විදිහට අරගන්න කැමති. ලොයිසල් මහත්මයා මහන්සි වෙලා ගෙදර එන වෙලාවේ සුප් භාජනය තියලා තියෙන මේසෙත් ලොයිසල් මහත්මිය අපේ මැටිල්ඩා ඒ සුප් භාජනය තියාගෙන මනෝලෝකේ ජීවත් වෙන අවස්ථාවත්. එතකොට මේ අවස්ථාවේ නේද අපේ මැඩම් බොහොම අපූර්වවට වර්ධනය කරලා මතු කරලා තියෙනවා ප්‍රංශ සමාජයේ තිබිච්ච ධනවතුන්ගේ සමාජ වටපිටාව. ඔවුන් කොහොමද ඉන්නේ? අද්භූත තිරරෙදි යොදාපු සත්තු යොදාපු තිරරෙදිවල, දේවුලියෝ මුද්‍රණය කරලා තියෙන තිරරෙදිවල, තොප්පි දාගෙන ඉන සේවකයෝ තමන්ට භාජනේ සුබ් භාජනේ ගෙනත් දෙන හැටි. ඇයි ඉන්නේ මනෝලෝකයක? ඇයි කැමති ඒ ධනපති ලෝකේ, ධනවත් ලෝකේ, ස්ත්‍රී සමාගමේ ඇසුරට? ඇයි කැමති ඔවුන් හා තමනුත් සමානසේ සිටීමට? මට මෙච්චර රූමත් රූපත් බවක් ලැබිලා තියදී ඇයි මම මේ වගේ මිනිස්සෙක්ව කසාද බැන්දේ? හැබැයි මේ ස්වාමියාට ඒ කිසි දෙයක් ඕනේ නැහැ. එයා බොහොම අපූර්වට මේ තනන් රසවත් ආහාරයක් මට නම් කවදාවත් ලැබිලා නැහැ. සුබ්බඳුන වහු මලින් යන්නේ මේ විදිහට. බොහොම අපූර්ව ප්‍රබල අවස්ථාවක් තමයි නිරූපණය කරලා තියෙන්නේ. ඒ වගේම තමයි එතනදී කතුවරයා මතු කරලා පෙන්නනවා චිත්‍රරූප මැවෙන විදිහට රිදීමුවා බඳුන්, තිරරෙදි ප්‍රණීත ආහාර පාන, ට්‍රවුට් මත්ස්‍යයන් පිරිච්ච අමුතු කුරුල්ලන්ගේ රූප, මේ හැම දෙයකින්ම පෙන්වන්නේ ප්‍රංශ සමාජයේ තිබිච්ච වටපිටාව සහ මැටිල්ඩා ලොයිසල්ගේ චරිතය තුළින් සැබෑ කාන්තාවක් මතු කරලා පෙන්වනවා. මැටිල්ඩා ලොයිසල් කියන්නේ මම, මැටිල්ඩා ලොයිසල් කියන්නේ අපේ උදේනි මැඩම්, මේ අහගෙන ඉන්න ඔබ දහසක් කාන්තාවෝ මැටිල්ඩා ලොයිසල් නේද? අපිත් මේ වගේම තමයි මේ ස්ත්‍රිය කියන චරිතය අන්තර්ගත වෙලා තියෙන චරිතයේ මනස තුල තියෙන ගූඪ බව බොහොම අපූර්වට මේ පොදු ලක්ෂණ හැම ස්ත්‍රියකටම පොදුයි. මෙන්න මේ ලක්ෂණ ටික අපූර්වට එතුමා මතු කරලා දක්වලා තියෙනවා. දෙවැනි අවස්ථාව තමයි අපේ ලොයිසල් මහත්මයා තමන්ගේ බිරිඳගේ සතුට වෙනුවෙන් තම ජීවිතේම කැප කරපු චරිතයක් විදිහටයි මතු කරලා පෙන්වන්නේ අවස්ථානුකූලව ඉදිරිපත් කරන්නේ. එතකොට මේ අවස්ථාවේදී මෙයා ගෙනල්ලා දෙනවා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැත්වෙන සාදයේ ඇරයුම් පත. ඒක දෙන්නේ මං ඔයාට බඩුවක් ගෙනාවා. හරියට අර පුංචි ළමයි සතුටු කරන්න තාත්තා මොනව හරි ගෙනත් දෙන්නේ. අන්න ඒ වගේ තමයි මේක දෙන්නේ. මං ඔයාට බඩුවක් ගෙනාවා. ඕකෙන් මට මොකක් කරන්නද කියන්නේ? බලලා ප්‍රතික්ෂේප කරනවා. ඔහුගේ බලාපොරොත්තු සියල්ල බිඳ වැටෙනවා. ඊටාත්ම අපූර්වට ඒ අවස්ථාව නිරූපණය කරලා තියෙනවා. හැබැයි ඔහු කොයි වෙලාවකවත් තමන්ගේ බිරිඳ ඒ කියූ වදنين සැලෙන්නේ නැහැ. ඒ විලාවේ අහනවා කොච්චර යනවද ඔබේ ওই ඇඳුමට, කොයි තරම් මිලක් ඕනද නේද? තුන්වෙනි අවස්ථාව තමයි දරුවනේ ලොයිසල් මහත්මයාගේ සතුට තමයි හේමන්ත ඍතුවේදී සල්ලි එකතු කරගෙන තියාගෙන ඉඳලා වටුකුරුල්ල වෙඩි තියන්නේ. අනේ ඒක තමයි යාගේ තියෙන එකම හීනේ, එකම සතුට. එයා තමන්ගේ මුළු ජීවිත කාලෙම විඳින්න අපේක්ෂා කරන බලාපොරොත්තුෙන් ඉන්න සතුට තම දයාබර බිරිඳ වෙනුවෙන් දායක කරනවා දෙනවා. ඔබ මේකෙන් ගිහින් ඇඳුමක් ගන්න. හරියට මේ ගාන ප්‍රැංකු 400යි, ඒ 400 දෙනවා ඇඳුමක් අරගන්න කියලා. එතකොට මේ ඇඳුම මිලදී ගැනීමට දෙන්න අතර සිදුවන සංවාද සාකච්ඡාවත් හොඳ ප්‍රබල අවස්ථාවක් සහ හොඳ සිදුවීමක්. ඊළඟට මම මතු කරන දුවේ පුතේ මේ කෙටි කතාවේ තියෙන ප්‍රබලම අවස්ථාව තමයි අර ඇඳුම ලැබුණා. දැන් ඇඳුම් පත්‍ර ආරාධනා පත්‍රයක් තියෙන ඇඳුමක් තියෙනවා. හැබැයි අපි ගෑනුනේ තැනකට යනකොට කාගෙන් හරි ඉල්ලලා හරි නේද ගමනක් බිමනක් යනකොට කොච්චර gedara almari ඇඳුම් තිබුණත් දොර ඇරියාම එකක්වත් නැහැ. අපි කැමති අලුත් දෙයක් ඇඳන් යන්න. විශේෂයෙන් මගුල් ගෙදරකට එහෙම යනකොට ඇඳපු එක කවදාවත් අපි අඳින්න කැමති නෑ. අපේ පුරුෂ පක්ෂේ නම් කමක් නෑ කියලා ඒක උඩින් වහගෙන කෝට් එක දැම්මම පේන්නේ නෑනේ කියලා යනවනේ. හැබැයි අපි එහෙම නෙමෙයි. අපි කැමති නෑ ඇඳපු එකක් ආය අඳින්න. අපි කැමති බොහොම ලස්සනට පළඳින්න. දැන් මේ මැටිල්ඩාගේ චරිතය තුලත් පෙන්වන්නේ මං අර කලින් සඳහන් කරපු ඔය ස්ත්‍රී ලක්ෂණ. මමත් එහෙමයි. කොහේ හරි යනවනම් ඇරලා බලලා අයියෝ අඳින්න ඇඳුමක් නැහෙනි කියලා හිතෙන වාර අනන්ත අප්‍රමාණයි. එතකොට මැටිල්ලා කියනවා මේ ඇඳුම තිබුණට වැඩක් නැහැ. ආරාධනා පත්‍රයේ තිබුණට වැඩක් නැහැ. මට පළඳින්න ආභරණයක්වත් නැහෙනි. ඔන්න හොඳ ප්‍රබල අවස්ථාවක්. එතකොට මේ අවස්ථාවේදී මැටිල්ඩාගේ මිතුරියගෙන් ණයට ඉල්ල ගන්න කියලා කියනවා මාලයක්. ඒකත් බොහොම අපූර්වට ගීදම උපසං නිර්මාණය කරලා තියෙනවා ද්වේපති චිත්‍රූප මැවෙන අන්දමට මේ අවස්ථාව. ඒ තමයි මාල එකින් එක මාල පෙට්ටියම ඔයාට ඕන එකක් ගන්න කියලා යාළුව එහෙමනේ. යාළුව එහෙමයි. හොඳ යාළුවෙක් නම් එහෙමයි. ඒ හොඳ යාළුකම ෆොරෙස්ට්‍රියර් නෝන පෙන්නනවා මැටිල්ඩට මාල පෙට්ටියම දුන්නම එකින් එක බොහොම අපූර්වට ස්ත්‍රියගේ අර තණ්හාධික ලක්ෂණ ඉතා අපූර්වටම උපසං ප්‍රතිරූපණය කරනවා. තව වෙන මොකුත් නැද්ද? ඒ ටික මදි. වෙන මොකුත් නැද්ද? ඒ දෙන අවස්ථාවේ ඔහු තමන්ගේ කෙටි කතාවේ මේ මැටිල්ඩාගේ චරිතයට බොහොම සාධාරණයක් ඉෂ්ට කරන අවස්ථාවක් තමයි දියමන්ති මාලය අතට අරගත්තම ඇගේ ඇඟිලි වෙවුලනවා. බොහොම අපූර්වට ඒ අවස්ථාව ප්‍රබල අවස්ථාවක් විදියට මෝපසාං නිර්මාණය කරලා තියෙනවා මේ කතුවරයා. ඒ වගේම මේ මාලය අරගෙන මේ මාලයට වශීකృత වෙලා ඇය ප්‍රකාශ කරනවා මෙන්න මෙහෙම, මේක විතරක් මට දෙන්න, වෙන මොකුත් එපා. මේක විතරක්. ඒ කියන්නේ කොයි තරම් මේ මාලයේ තියෙන තෘෂ්ණාධික බවද, ආසක්ත බවද. මෙන්න මේ අවස්ථාවට මම කැමැති සම්බන්ධ කරන්න මේ දැන් මේ ගීදමෝපසං කියන කෙටි කතාකරුවා මේ කෙටි කතාව ලියන්න කලින් අපේ මැඩම් අපේ කාව්‍යශේකරේ නිර්මාණය කරපු රාහුල හාමුදුරුව සියවස් ගණනාවකට පෙර කියලා තියෙනවා අපි ගැන, ස්ත්‍රිය ගැන අබරණලා සැදීමෙන්, වෙසෙත් අඟ නොනිත්වීමෙන් කොච්චර ආභරණ පැලඳියත් කාන්තාව කවදාවත් තෘප්තියකටපත් වෙන්නේ නැහැ, සෑහීමකටපත් වෙන්නේ නැහැ. එතකොට මේ අපූර්වට මේ බෞද්ධ දර්ශනයේ තියෙන මේ දේ නැවත ගීතමෝපසං මේ කෙටි කතාවට අන්තර්ගත කරලා තියෙනවා. ඊළඟට උත්සවයට යන අවස්ථාවේදීත් බොහොම අපූර්වට ඊළඟ අවස්ථාව උත්සවයට සහභාගී වෙන අවස්ථාව දැන් මේ මාළේ ඉල්ලගෙන ඉතනදී අපිට කතුවරයා මතු කරලා පෙන්නනවා අර ඇඳුම ඉතාමත්ම අලුත් මාළෙත් අලුත් හැබැයි පොරවගෙන ඉන්න පොරෝණේ පරණයි ලැජ්ජා වෙන්නේ යන්නේ අර අපි කියන්නේ අර නැහැලියේ කුණු නැගිලිබිලියෙන් වහගන්නවා කියලා අන්න ඒ වගේ බොහොම ලැජ්ජාවෙන් යන්නේ අර පොරෝණේ අරගෙන හැබැයි ශාලාවට ගිහාම මැති ඇමතිවරුන්ගේ ඉහළ තලයේ ඉන්න නිලධාරීන්ගේ ආකර්ෂණය Taman විතර යොමු වුණාම ඇය ඇයගේ රූමත් බව උප්පරිමයෙන් වින්දනය කරනවා එයා සතුටු වෙන්නේ හරියට මට මගේ ජීවිතේ සියලු දේ ලැබුණා වගේ එතකොට මේ ලොයිසල් මහත්මියත් ඒ අවස්ථාවත් බොහොම අපූර්වට ගීදමෝපසං කතුවරයා නිර්මාණය කරලා තියෙනවා ලොයිසල් මහත්මයා ඇයට සතුටු වෙන්න දීලා ඇය වගේ ඔහු වගේම පිරිමි අය කීප දෙනෙක් එක්ක පාළු කාමරයක තනියෙන් ගත කරන අවස්ථාව. කොහොම හරි ඇයගේ සතුටේ උපරිමයේ විඳින අවස්ථාවත් එක්කම මාළේ නැති වෙන අවස්ථාව මතු කරලා පෙන්වන ප්‍රබල අවස්ථාවක් විදිහට ඒ තමයි පුරුෂ පක්ෂයේ වේවා ස්ත්‍රී පක්ෂයේ වේවා මේක කාටත් පොදුයි උදේනි මැඩම් ගමනක් බිමනක් යන්න ගියාම කැඩපත ළඟ හැඩවැඩ වෙලා ගමන ගිහින් ආවහමත් බලනවා මේ ගියේ ලස්සන අපි ගාව එහෙම්මම තියෙනවද කියලා. එතකොට මේ අපේ ෆොරස්ටියර් මේ අපේ මැටිල්ලා නෝනත් ගිහිල්ලා ඇවිල්ලා බලනවා මම මෙච්චර ලස්සනට ගියා මං ඒ ලස්සන නැවතත් ඒ විදිහටම තියෙනවද කියලා. එතකොට තමයි ඇයට දෙලෝ සිහි වෙන්නේ ඇයගේ මාළේ නැති වෙලා. මාළේ අනුන්ගෙන් ඉල්ලන් ආවා කියලා එයාට ඒක පරිස්සම් කරගන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඇය ඇයගේ උපරිමය සතුට වෙනුවෙන් මුළු ජීවිතයම ඒ මොහොතේදී කැප කරා. එතකොට පසු කාලයකදී ඇය වින්දනය කරන අනේ මං ඒ අවස්ථාවට මූණ දෙද්දි මං කොයිතරම් සතුටින් හිටියද නේද? එතකොට අපේ ගීද මෝපසං කතුවරයා මෙන්න මේ අවස්ථා ඊට අපූර්වට නිරූපණය කරනවා. ඊළඟට මං කැමති උදේනි මැඩම් මෙතන අපේ බුදුදහමත් සම්බන්ධ කරලා තිනව නේද උදේනි මැඩම්? අනිත්‍ය බව බලන්නකෝ කොයිතරම් සතුටින් උද්දාමයටපත් වෙලා හිටියත් එක මොහොතකින් මාළි නැති වෙනවත් එක්ක මුළු ජීවිතේම කණපිට හැරලෙනවා. ඒ අපේ බුදුදහම නේද උදේනි මැඩම්? ඔව්. ඊළඟට මේ මාළය දෙන්න අනන්ත අප්‍රමාණව මේ දෙන්න විහෙස වෙන ආකාරය සිද්ධියක් විදිහට නිරූපණය කරලා තියෙනවා. මං කැමති මේකේ අවසාන අවස්ථාව ගැන මතක් කරන්න අපි දූදරුවන්ට. ඒ තමයි ෆොරස්ටියර් නෝන හමු වෙන අවස්ථාව. එතකොට මේ අවස්ථාවෙත් අපේ ගීදමෝපසං කතුවරයා අර ප්‍රංශ සමාජයේ ඉහළ කාන්තාවෝ තරුණ අන්දමින් දරුවෙකුත් බිහි කරලා ඉන්න හැටිත් මේ මධ්‍යම පාන්තියේ ඉපදිච්ච මැටිල්ඩා කිසිම දරුවෙකුත් නැතුව ජීවිතේ අනේක දුක් විඳ හැටි දුප්පත් වෙලා ඉපදීමේ පාපේට හිත අපූර්වට රචනා කරලා තියෙනවා. ඇයට අඳුනගන්න බෑ තමන්ගේ මිතුරියව. දුක සැප බෙදාගත් මිතුරියව අඳුරගන්න බෑ. හැබැයි ෆොරස්ටියර් නෝනා මේ මම කියලා හඳුන්වලා දුන්න වෙලාවේ බොහොම ඕ මැටිල්ලා මේ මම මැටිල්ලා කියලා හඳුන්වලා දුන්න වෙලාවේ පුදුමයටපත් වෙනවා. මට ඔබව අඳුනා ගන්න බෑ. ඒකත් එක් ප්‍රබල අවස්ථාවක්. එයා දුක් වෙනවා. එයා අර මාළ ගෙනත් දෙන වෙලාවේදී ඕක කලින් නේද ගෙනත් දෙන්න තිබුණේ කියලා ඇරලා බැලුවවත් නෑනේ. ඒ ඇරලා බැලුවේ නැත්තේ ඇයි ඉච්චර වටින මාළයක් නම් ඒක ඇරලා බලන්න තිබුණානේ ඒ වගේමද කියලා. නෑ එයා දැනගෙන හිටියා ඒක ඉමිටේෂන් මාළයක් කියලා. බොරු දියමන්ති මාළයක් කියලා. හැබැයි ඒ වෙලාවේ අපේ මැටිල්ඩා හිතුවේ අනේ ඇරපු නැති එක හොඳයි. නමුත් මෙතනදී ඇය කියනවා මැටිල්ඩාගේ චරිතේ මැටිල්ඩා කියනවා මම ඔබේ මාළය වෙනුවට ඒ වගේම එකක් දුන්නා. මම හොරකමක් කරේ නෑ. බොහොම අහිංසක විදිහටයි කියන්නේ. හැබැයි එතකොට විය යුතු දේ වෙලා ඉවරයි. මේ අනිත්‍ය මොනවට පසක් කරනවා ගීද මෝපසං කතුවරයා. මෙන්න මේ අවස්ථා සහ සිද්ධි නිරූපණයට උදේනි මැඩම් ගීද මෝපසං කතුවරයා යොදාගෙන තියෙන භාෂාව ඉතාමත්ම විචිත්‍රයි. අපි පොඩ්ඩක් භාෂාව ගැන අපේ දරුවන්ට පැහැදිලි කිරීමක් කරමු.
ඔබද මේ කිව්වා වගේ මේ කතාව රසවත් කර ගැනීමට සිද්ධිහා අවස්ථා නිරූපණය මැනවින් ප්‍රකට කිරීමට මේ කතාව තුළ මේ ගීදම ඔබ සංකතුවරයා උත්සාහ අරගෙන තියෙනවා. ඒ වගේ තමයි මේ ගීයේ යොදාගත්ත එක් භාෂා උපක්‍රමයක් තමයි මේ අවස්ථා සිද්ධි නිරූපණය. මේ අවස්ථා සිද්ධි නිරූපණය නිසා රසවත් වුණා වගේම මේ කතාව නිර්මාණය කිරීමට යොදාගෙන තියෙන සරල බස්වහරත් ඉතාම දායකත්වයක් සපයනවා. දැන් මේ කතාව ගොඩාක් ගැඹුරු භාෂාවක් වුණා නම් එහෙම මේ කතාවේ රසය ඇත්තටම අපිට විඳින්න අපහසු වෙනවා. අපේ දරුවන්ට විඳින්න අපහසු වෙනවා. මේක යොදලා තියෙන ඉතාම සරල බස් වහර බලන්න දැන් අර පටන් ගන්නකොටම අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉඳලා කියන්නේ රැකියාව කරලා හවස ගෙදර ඇවිල්ලා ඔන්න ඔයාට බඩුවක් තියෙනවා මේක අපේ අද ගෙවල් දොරවල් වල භාවිතා කරන පොදු
වචන
වචන මාලාවක් මෙතන තියෙන්නේ මේ වචන ටික තමයි කතුවරයා මේ අපේ කේජි කරුණාතිලකයන් මේකට පරිවර්තනයේදී යොදලා තියෙන්නේ ඔන්න ඔයාට බඩුවක් තියෙනවා බොහොම සරල භාෂාවක් මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ මේ වගේ වචනත් අපි මේ වගේ වාක්‍යයක් අපි හරියට භාවිතා කරනවා මේවා හරි සරලයි එළියට බැස්සොත් හෙම්බිරිසාව හැදෙන්න පුළුවනි අපි ආපු පාර දිගේ ආපහු පයින්ම මම යන්න මේවා ඔක්කොම මේ ලියලා තියෙන භාෂාව අපිට පේනවා බොහොම සරල භාෂාවක් කියලා. එතකොට මොන කතුවරයා යොදාගත් භාෂා උපක්‍රමයක් තමයි දරුවනේ සරල බස්වහර. තවත් යොදාගත් භාෂා උපක්‍රමයක් තමයි අනුප්‍රාසාත්මක බස්වහර. මේක හැම තැනම වගේ ඉදලා තියෙනවා. හැඩ වැඩ ගමනක් බිමනක් ණය තුරුස් රෙදි පෙරදි දුක දොම් දුකට දොම් නසට හාව බාව ලීලාවෙන් තෝරලා බේරලා මේ වගේ එක හා සමාන ශබ්ද දෙන එක වගේ වචන නැවත නැවත යෙදෙන අවස්ථා බොහොමයක් අපිට මේ කතාව තුළ දකින්නට ලැබෙනවා. ඔබ දන්නවා මේ වෙන විටත් මේ එකම ශබ්දය හෝ එකම වචන නැවත යෙදීම අපි හඳුන්වන්නේ අනුප්‍රාසාත්මක බස්වහර කියලා. එහෙනම් කතුවරයා මේ කතාව රසවත් කර ගැනීමට යොදාගත් තවත් භාෂා උපක්‍රමයක් තමයි දරුවනේ අනුප්‍රාසාත්මක බස්වහර. තවත් මේකේ යොදාගෙන තියෙන භාෂා ලක්ෂණයක් තමයි ප්‍රශ්නවාචී යෙදුම් තියෙනවා. දැන් අර ආරාධනා පත්‍රයෙන් ලැබුණ අවස්ථාව ඒක විසි කරලා පැත්තකට විසි කරාම මේ ලොයිසල් මහත්මයා කියනවා මම හිතුවේ ඔයා මේකට සතුටු වෙයි කියලා. දැන් මෙයා කියනවා ඕකෙන් මට මොකක් කරන්නයි කියලාද කියන්නේ? ඔන්න ප්‍රශ්නයක් අහනවා. තව ඉතින් මොකද ඉතින් මොකක්ද මට ඇඟේ දාගෙන යන්න තියෙන්නේ ওই වගේ තැනකට මොකද මේ ඔයාට වෙලා තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රශ්න වාචී යෙදුම් විශාල ප්‍රමාණයක් මේ කතාව තුළ අන්තර්ගත වෙනවා මොකක් ඒක වෙන්න බෑ ওই මාළිණ නැති වුණ අවස්ථාවේ යොදන ප්‍රශ්න වාචී යෙදුම ඒ කොහොමද මොනවා මං හින්ද ඒ කොහොමද ඔය පොරොස්ටිය නෝනාව මුණ ගැහුණ අවස්ථාවේ භාවිත කරන ප්‍රශ්නවාචී යෙදුමක් මේ කතාව පුරාවටම මේ වගේ ප්‍රශ්නවාචී යෙදුම් වැඩි ගණනක් මේ කේජි කරුණාතිලකයන් යොදාගෙන තියෙනවා පරිවර්තනය කිරීමේදී ඒ වගේම තමයි අපේ අනුපම මහත්මියක් කිව්වා මේ ඔබට අවස්ථා අසිද්ධි නිරූපණයේදී යම් යම් අවස්ථාවන් ප්‍රකාශයට පත් කරා ඒ හැම අවස්ථාවකම ඔබට දැනෙන්නට ඇති ඒ තැන්වල සංවාදශීලී ස්වරූපයක් තියෙනවා නාට්‍යමය ස්වරූපයක් තියෙන බවක් හැඟෙන්නට දැනෙන්නට ඇති. එතකොට එහෙම දැනෙන්නට හේතුනේ මේ කතුවරයා යොදාගෙන තියෙන සංවාදශීලී බස්වහර.
අපි මම පොඩ්ඩක් කියනම් ඔතන ওই සංවාදශීලී බස්වහරින් නේද මෙන්න සජීවී බව මතු කරලා පෙන්නන. ඔව්
කතාවේ අපිට චිත්‍රූප මැවෙන්නේ මේ සංවාදශීලී බස්වහරක් යොදා ගැනීම නිසා. ඒතු මේ චිත්‍රූප මැවෙන අවස්ථා කීපයක්ම අපිට මතක් කරා. මම අවස්ථාවක් දෙකක් ඔබට විභාගෙට ලියන්නට ඕන නිසා උපුටලා දක්වන්නම්. දැන් ලොයිසල් මහත්මයා ලොකු ලියුම් කවරයක් ගෙනවිත් දෙන අවස්ථාවේ ඇතිවෙනවා මේ වගේ සංවාදයක්. ලොයිසල් මහත්මයා කියනවා ඔන්න ඔයාට බඩුවක් තියෙනවා. මැටිල්ලා ඒක බලලා කියනවා ඕකෙන් මට මොකක් කරන්නයි කියලාද කියන්නේ? ලොයිසල් මහත්මයා කියනවා එතකොට ඇයි යන්නේ? මම හිතුවා ඔය අසතුටු වෙයි කියලා. ඔන්න ඔය වගේ සංවාදයක් එතන ඇති වෙනවා. තවත් අවස්ථාවක් තමයි අර උත්සවයේ දෙගිනේ ලං වෙන විට ලොයිසල් මහත්මයා මේ දකින්නවා මැටිල්ලා කනස්සල්ලෙන් පසු වෙනවා. ඒ අවස්ථාවේ පොඩි නාට්‍යමය ස්වරූපයක් එතන ඇති වෙනවා. සංවාදශීලී බස්වහරක් යොදාගෙන තියෙන නිසා අපිට පේනවා. ලොයිසල් මහත්මයා අහනවා මොකද දැන් ඔයාට වෙලා තියෙන්නේ? මැටිල්ලා එතකොට කියනවා මම මේ කල්පනා කරේ මගේ කනේ කරේ දාගෙන යන්න මොකුත් නැතිකම ගැන. ලොයිසල් මහත්මයා කියනවා එතකොට මල් ටිකක් ගහගන්නකෝ. ඔන්න කියනවා ඒ මල් ටිකක් ගහගන්නකෝ කියලා කියනවා මේ පන්නේ තියෙන අලුත්ම ස්ටයිල් එක මේක තමයි කියලා එයාට පැහැදිලි කරනවා. ඒ වුණාට ඒකට කැමති වෙන්නේ නැහැ. මෙතනත් නාට්‍යමය ස්වරූපයක් තියෙනවා සංවාදශීලී බස්වහරක් යොදාගෙන තියෙන නිසා. තවත් අවස්ථාවක් අපි ගමු ඒ වගේ සංවාදශීලී බස්වහරක් යොදාගත්ත ෆොරස්ටියේ නෝනා මුණ ගැහුණ අවස්ථාවේ ඇති වෙන සංවාදය අපි පොඩ්ඩක් බලමු. ෆොරස්ටියේ නෝනා කියනවා, මේවයින් ඔයාට ඕන එකක් තෝරගන්න. ඔන්න අර ආභරණ පෙට්ටිය ගෙනත් දීලා තමන්ගේ මිතුරියට පවසනවා. මැටිල්ලා මේවා තෝරලා තෝරන ගමන් අහනවා, වෙන ආභරණ එහෙම මොකුත් නැද්දානේ? ෆොරස්ටිය නෝනා කියනවා, ඇයි මේ තව තියෙන්නේ? හොඳට බලන්නකො. මැටිල්ලා කියනවා, අර බලලා අර අපි ඉස්සෙල් අපේ අනුපමා මැඩම් කිව්වා වගේ අර ලස්සන කළු වෙල්වට් රිදි ඔතන ලද පෙට්ටියේ බහලපු දියමන්ති මාලේ දැකලා කියනවා, මේක මට ණයට දෙන්න පුළුවන්ද? ඔන්න අපිට පේනවා මේ යොදාගෙන තියෙන්නේ සංවාදශීලි බස්වහරක් බව. තවත් යොදාගත් භාෂා උපක්‍රමයක් තමයි චිත්ත රූප මැවෙන බස්වහරක් යොදා ගැනීම. මම හිතන්නේ චිත්ත රූප මැවෙන ආකාරය පිළිබඳව නම් අපේ අනුපම මැඩම් ඔබට ඉදිරිපත් කරා. නමුත් මමත් ඒ වගේ ඒ අවස්ථාම නැවත ඔබට පැහැදිලි කරන්න. එක අවස්ථාවක් තමයි අර අපේ මැඩම් කිව්වා වගේ පෙරදිග මහාර්ග තිර රෙදවලින් අලංකාර කරන ලද, උස් ලෝකඩ පහන් රුක් වලින් ඒකාලෝක කරන ලද, ගිනි උද උඳුනේ සුව පහස් දනවන උණුසුම් කරන කොටගෙන විශාල අත්පුටුවල වැතිර නිදිබරව සිටින සරුවාල ඇඳගත් දැවැන්ත සේවකයන් දෙදෙනෙකු විසින් ආවතේව කරනු ලබන නිහඬ නිශ්ශබ්ද අන්තර් ගර්භාගාර පිළිබඳ ඔන්න මෙයා සිහින මවන අවස්ථාවක් තියෙනවා. මෙන්න මේ එතු මේ පැහැදිලි කරේ අවස්ථා හසිදි නිරූපණයට මේක කියනකොට අපිට මැවිලා පේනවා අපේ සිතේ චිත්ත රූප ඇති වෙනවා. ඇය කොයි විදිහටද මේ මනෝලෝකයක ජීවත් වුණේ කියන එතුමිය ප්‍රාර්ථනා කරන එතුමිය සිතන පතන ආකාරය තමයි අපිට එතන තියෙන්නේ. මේ වගේ චිත්ත රූප මැවෙන බස්වහරක් යොදා ගැනීමත් අපේ කතාව සාර්ථක කරගන්න, එහෙම නැත්නම් මේ දීමන්ති මාලයේ කතාව සාර්ථක කරගන්න කතුවරයා යොදාගත්ත තවත් භාෂා උපක්‍රමයක්. තවත් එවැනි අවස්ථා කීපයක් තියෙනවා. තවත් අවස්ථාවක් තමයි අර බිත්තිවල එල්ලන ලද පෞරාණික මනුෂ්‍ය වර්ගයන්ගේ හා දෙව්ලියන්ගෙන් සැදුන වනරොදක පියාඹන අද්භූත පක්ෂීන් ඉන්න තිරරෙදි දාලා තියෙන, ඒ වගේම ආශ්චර්යවත් ඇටිවල බහලන සුවඳ විහිදවන රසමස උළු ගැන සිහින මවන අවස්ථාව, ඒ වගේම ඉතාම මිලෙන් අධික ට්‍රවුට් මත්සියන් ඉන්නවා, මේ මත්සියන්ගේ රෝස පාට මස් බුදින ආකාරය, ඊළඟට වටුකුරුල්ලන්ගේ අත්හැඳි අනුභව කරන ආකාරය, මෙන්න මේවා ගැන තමයි ඇය සිහින මවන්නේ. අපිට මේ වගේ කෑම මේසයක් එහෙම මැවිලා පේනවා, තිරරෙදි එහෙම මැවිලා පේනවා. ඒ වගේ අපේ සිත් තුළ චිත්ත රූපයක් මවන්න ඉතාම අලංකාරවත් වූ චිත්ත රූප මැවෙන බස්වහරක් යොදා ගන්න කතුවරයා උත්සාහ අරගෙන තියෙනවා. ඒ බව අපිට හොඳට පැහැදිලි. එහෙනම් ඔබට
මම ඔතෙන්ට තව එකතු කරන්නම්. මේ සංකේතාත්මක භාෂාව ගැන මැඩම්ට අමතකුණා මං හිතන්නේ. සංකේතාත්මකව මැඩම් අර හිස් පාළු කාඹරේ
නිදාගෙන,
ඔව් නිදාගෙන ඉන්න
මිතුරන් සමග නිදාගෙන සිටින.
එතකොට ඒ හිස් බව තමයි පෙන්වන්නේ
ඉතින්. ජීවිතේම තියෙන හිස් භාවයේ පෙන්නුම්
කියන. ඊළඟට පොරෝණාවත් සංකේතයක් විදිහට පාවිච්චි කරන්න පුළුවන් නේද මැඩම්?
දුප්පත්කම පිළිබඳ සංකේතයක් නිරූපණය කරනවා පොරෝණාව.
ඔව් මැඩම්, මම කැමති මෙන්න මේ කරුණු කාරණාත් එක්කම මැටිල්ඩා ලොයිසල්ගේ චරිතය ගැන පොඩ්ඩක් මෙතනදී කතා කරන්න. එතකොට මැටිල්ඩා ලොයිසල් කියන්නේ දෛවයේ සරදමකට පහළ පෑන් පන්තියක ඉපදුණු ඉතාමත්ම රූමත් කාන්තාවක්. ඒ වගේම ඇය සිහින ලෝක ජීවත් වෙන කාන්තාවක්. හැබැයි ඇයගේ සිහිනය බිඳි වැටෙනවා අර මාලේ නැති වෙච්ච වෙලාවේ. සමස්ත ස්ත්‍රී වර්ගයාගේම ආශක්ත බව, තෘෂ්ණාධික බව සහ අර අපි කියන්නේ ඉහළ පන්තිය, පහළ පන්තිය, මධ්‍යම පන්තිය සමාජය බෙදාගත්තේ වනි. හැබැයි ස්ත්‍රියට එහෙම පන්ති නෑ. අපේ කතුවරයා ඒ බව පැහැදිලි කරලා තියෙනවා. ඉහළ පන්තියේ ස්ත්‍රියත්, පහළ පන්තියේ ස්ත්‍රියත්, මධ්‍යම පන්තියේ ස්ත්‍රියත් සතු එකම කරුණු කාරණාව ගුණාංගයේ තමයි ලස්සනට බැබලි බැබලි ඉහළ රූමත් භාවයෙන් සිටීම. මෙන්න මේ ආකාරයට තමයි මැටිල්ඩා ලොයිසල්ගේ චරිතය නිර්මාණය කරලා තියෙන්නේ. හැබැයි ඇය අර සිවුමැලි බවින් මිදිලා මිනිස්සුත් එක්ක බඩු ගන්න හිට්ටු කරන ඇයටම ඇයගේ දුක් අඳෝනාවන් ඇය වේදනාවෙන් කෑ ගහලා පිට කරන වතුර ටික බොහොම දුක් මහන්සියෙන් අදින මෙහෙ කරුවා කරලා දීපු දේවල් තමන් කරන
ඇත්ත වශයෙන්ම කියනවනම් මැඩම් අහසේ ජීවත් වුණු ඇය පොළවට බැහැලා ඉන්න චරිතයක් විදිහටයි කතුවරයා අවසානයේදී සඳහන් කරන්නේ. ඇය වංචා සහගත චරිතයක් නෙමෙයි. ඇය ඇගේ මාලය වෙනුවට සැබවින්ම ද මුළු ජීවිතයේ සතුටු විය යුතු කාලය විඳවිය විඳනය කරන ඕන කාලය විඳලා 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 මාලය අරගෙන දෙනවා තමන්ගේ යාළුවාට. එයින් පෙන්වන ඇය කොයිතරම් අවංක චරිතයක්ද කියලා. මැඩම් චුට්ටක් ලොයිසල් මහත්මයා ගැන පොඩ්ඩක් අපි සාකච්ඡා කරමුකෝ.
ඔව් ලොයිසල් මහත්මයාගේ චරිතයත් ඇත්තටම මේ කතාවේ මැටිල්ඩගේ චරිතේ බබලවන්න ඇත්තෙන්ම අපිට යොදාගත් තවත් චරිතයක්. ලොයිසල් මහත්මයා කියන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන සුළු ලිපිකරුවෙක්. ඒකෝර අපිට තේරෙනවා සුළු ලිපිකරුවෙක් කිව්වම එයාගේ ස්වරූපේ කොහොමද කියන එක. ඒ වගේම තමයි මේ ලොයිසල් කියන්නේ මේ තමන්ගේ බිරිඳ බොහොම අසතුටින් සිහින ලෝකයක ජීවත් වුණා. හැබැයි ලොයිසල් ජීවත් වුණේ ඔහු ලද දෙයින් සතුටු වන පුද්ගලයෙක් විදිහට.
ඔව්.
ඒ කියන්නේ ලද දෙයින් සතුටු වන කෙනෙක් විදිහට තමයි මේ ලොයිසල් මහත්මයා ජීවත් වුණේ. ඒකත් එතුමාගේ චරිතයේ තියෙන විශේෂ ලක්ෂණයක්. බින්ද තම බිරිඳගේ සතුට වෙනුවෙන් සිය ජීවිතේම කැප කරපු
චරිතයක්.
ස්වාමියෙක්ගේ චරිතයක් තමයි මේ ලොයිසල් මහත්මයා ගත කරගෙන කියන එක අපිට මේ කතාන්දරින් කියනකොට තේරෙනවා. දැන් මුලදීම ආරම්භයේදීම මිරිද සතුටු කරන්න ආරාධනා පත්‍රයක් ගෙනාවා, සුප් එක රසයි කිව්වා නේද? මේ හැම එක දෙයකින්ම කරේ තමන්ගේ බිරිඳ සතුටු කිරීම. මේ අවසානයේ දියමන්ති මාලය බිරිඳ විසින් නැති කරගත්තා. තමන් ඒක
වචනයක්වත් කියන්නේ නැහැ.
දරාගෙන වචනයක්වත් කියන්නේ නැතුව තම බිරිඳගේ සතුට වෙනුවෙන්ම ඒ සමාන දියමන්ති මාලයක් හදලා දෙන්න උත්සාහ කරලා හදලා දීලා ඒ දුක වේදනාව තමන්ම වින්දා. ඒ වගේ ස්වාමීගේ චරිතය තමයි ලොයිසල්ගේ චරිතය. ඊළඟට ඉවසීම කියන එක මේ ලොයිසල් මහත්මයා තුළ අපිට දකින්න ලැබෙනවා. දැන් උදාහරණයක් විදිහට කාඩ් එක මෙහෙම ප්‍රතික්ෂේප කරන අවස්ථාවේම බොහොම ඉවසීමකින් හිටිය වචනයක්වත් බිරිඳට හිත රිදෙන විදිහට ප්‍රකාශ කරේ නැහැ. මාලේ නැති වුණ අවස්ථාවෙත් වචනයක්වත් ප්‍රකාශ කරේ නැහැ. ඒකට විරුද්ධය පාලා එයාම යනවා මාලේ හොයාගෙන, එයාම තැන් තැන් වලට ගිහිලා මාලේ හොයා දෙන්න තෑගි දෙන්නම් ඔයාදි විදිහට කියලා තමන්ගේ බිරිඳගේ සිතට කිසිම කනගාටුවක් අනසල්ලක් ඇති වෙන්න ඉඩ නොතිබු දයාබර සැමියෙක් කියලා අපිට කියන්න පුළුවන් මේ ලොයිසල් මහත්මයා. ඒ වගේම තමයි අර පිරිමැස්මෙන් මුදල් එහෙම පරිහරණය කරපු තමන්ගේ ජීවිතේ ගොඩනගාගත්ත අර පිරිමැස්ම ගැන හොඳ හැටි අවබෝධයක් තිබුණා ස්වාමියෙක් කියලා කියන්නත් පුළුවන්. අපිට තේරෙනවා මේ වගේ ලක්ෂණ අපිට ලොයිසල් මහත්මයා තුළ දකින්නට ලැබෙනවා.
අපේ අපේ පුරුෂ සමාජයේට හොඳ ආදර්ශමත් චරිතයක්. මේ අවුරුද්දේ උසස් සාමාන්‍ය පෙළ විභාගයෙන් අහලා තිබුණේ ෆොරෙස්ටියර් නෝනාගේ චරිතය ගැන. ඇයගේ චරිතය බොහොම සැහැල්ලු චරිතයක්. යෙහෙලියක්වත් ඉහළ
මේ සංසාර
දන මිනේ මං කියන්නේ යාළුවා එක්ක බොහොම අසුර සමාගමේ ප්‍රිය කරපු චරිතයක්. ඒ වගේම තමන්ගේ මේ මේ යාළුවාට දුක දී සැපේදී පිහිට වෙච්ච චරිතයක් තමයි. සදා තරුණ චරිතයක් විදිහට තමයි ඇගේ චරිතය ගොඩ නැගින්නේ. දරුවන් ලැබුණත් බොහොම සැනසෙල්ලෙන්. මොකද ඇය ගෙවන්නේ බොහොම සරල ජීවිතයක්. කම්පිත උනේ යා කම්පිත වෙන අනේ මගේ අසරණ මැටිල්ඩා. එහෙම කම්පිත උනේ මවාගත් ජීවිතයක් නිසා තමන්ගේ මිතුරිය මුළු ජීවිත කාලයෙම දුක් විඳින අයුරු දැකීමෙන්. හොඳයි දුවේ පුතේ, අද පාඩම අපි මෙතනින් අවසන් කරන්න සූදානම් වෙන්නේ. අපි දියමන්ති මාලය පාඩමේ බොහෝ කරුණු කාරණා සාකච්ඡා කරා. ඔබේ පෙළ පොතේ අභ්‍යාස තියෙනවා. ඒ අභ්‍යාස හතරටම පිළිතුරු අපි සාකච්ඡා කරා. පිළිතුරු සකස් කරගන්න අපි සාකච්ඡා කරපු කරුණු ඇසුරින්